පිරිබත් දුරති ලෝකානන්ද ස්වාමීන් වහන්සේ අනුමෝදම් වෙත්වා. උන්වහන්සේගේ භවගමන සුවපත් වෙත්වා. සසර වසනාතුරු අකල් මරණයකට භාජනය නොවී සුවසේ පාරමී සපුරා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් ඉක්මනින්ම නිවනින් සැනසීම ලබත්වා කියන හිත ඇති කරගෙන මේ ඉදිරියේ තැන්පත් කර ඇති පූජා වස්තු සමූහයම මහා සංඝරත්නය වෙත පූජා කරන්නට හඬ නගා නමස්කාරය කියන්නයි. ඕකාසමයං බන්තේ කියන් ඕකාසමයං බන්තේ ඉමානි සබ්බ පරික්කාරානි භික්ඛු සංඝස්ස දේම ဒုတိယံපි මයං බන්තේ ඉමානි සබ්බ පරික්කාරානි භික්ඛු සංඝස්ස දේම තතියම්පි මයං බන්තේ ඉමානි සබ්බ පරික්කාරානි භික්ඛු සංඝස්ස දේම අවසර ස්වාමීනි මේ පිරිකර සමූහය මහා සංඝ රත්නය වෙත සංඝ සතු කොට පූජා කරමු. පූජා වේවා, පූජාම වේවා. සාදුකාරයක් දෙන්න. හොඳයි පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා සංඝේ දින්නම් මහප්පලං කියලා. සංඝයාට දෙන්න වූ දාණය මහත්ඵලයි කියලා. සංඝයාට දෙන්න වූ දාණය මහත්ඵල වෙනකොට ඒකෙන් තමන්ගේ සුභසිද්ධිය සඳහාත් ප්‍රාර්ථනා තියාගෙන දන් දෙන්නට පුළුවන්. අන් අයගේ සුභසිද්ධිය සඳහාත් දන් දෙන්නට පුළුවන්. විශේෂයෙන් මිය පරලොව ගිය සත්වයන්ට පින් අනුමෝදන් කරන්නට දන් දෙන්නටත් පුළුවන්. ඉතින් සංඝයාට දෙන දේ මහත්ඵල වෙන්නට හේතුව තමයි සංඝයා තුළ තියෙන ගුණාතිරේක සම්පත්තිය, ගුණ මහත්වය. ඒ නිසා අපි එක සාමාන්‍යයෙන් තේරුම් ගන්න, ගුණය අධික පුද්ගලයාට සිද්ධ කරන්නා වූ අපකාරය, කරදරය මහත් විපාක, දරුණු විපාක ගෙන දෙන්නට සමර්ථයි. දැන් උදාහරණයකට අපි ගලක් අරගෙන සුනකේට පහර දෙනවා. ඉතින් පාපයක් සිද්ධ වෙනවනේ, ඒ සතාට කරදරයක් සිද්ධ කළා. ඒ ගලම අරගෙන ඒ හිතෙන්ම අපි බුදුරජාණන් වහන්සේට පහර දුන්නොත්, රහතන් වහන්සේ කෙනෙක්ට පහර දුන්නොත් ඒකිනුත් පාපයක් රැස් වෙනවා. හැබැයි ඒ පාප දෙක සමාන නෑ. සුනකයාට ගහන එකයි බුදුරජාණන් වහන්සේට පහර දෙන එකයි සමාන නෑ. එකකින් මහා දරුණු පාපයක් සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ තුළ තිබිච්ච ගුණ අතිරේක සම්පත්තිය. ඒ නිසාම තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ අඟුලිමාල ස්වාමින් වහන්සේ මිනිස්සු 999ක් මරලා රහත් වුණා. හැබැයි එකදු මිනිහෙක් නොමරා අම්මා විතරක් මැරුවා නම් රහත් වෙන්න පුළුවන්ද? බෑ. ඒකට හේතුව තමයි මෞතුමිය තුළ දරුවා කෙරෙහි තියෙන ගුණාතිරේක සම්පත්තිය. කියන්නේ සාමාන්‍යයෙන් සමාජයේ වුණත් හොඳ ගුණවත් මිනිස්සෙට යම්කිසි කරදරයක්, බාධකයක්, අනතුරක් සිද්ධ වුණාම අපි අනේ අපොයි කියලා කියන්නේ. ඒකට හේතුව තමයි ගුණෙන් ඉහළ නම් ඒ මිනිස්සයාට වෙන්නා වූ අපරාධය ගැන අපිට හැඟීමක් ඇති වෙනවා. මොකද එයා යහපත් කෙනෙක්. යහපත් කෙනාට කරන්නා වූ අපරාධය දරුණු විපාක ගෙන දෙනවා. යහපත් කෙනාට කරන්නා වූ උපකාරයත් ඒ විදිහටම බලවත් විපාක ගෙන දෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ න්‍යාය. ඒක සාමාන්‍යයෙන් තේරුම් ගන්න සමාජයේ කවුරු හරි කෙනෙක්, අපි හිතමුකෝ ටිකක් දුප්පත් හිඟන මිනිස්සෙට බනිනවා, පහර දෙනවා. ඒ මිනිස්සයා අපිට බැන බැනෙයි. ඒ මිනිස්සයා අපිට ශාප කරයි, බැන බැනෙයි. හරිනේ? හැබැයි ඒ වගේම සමාජයේ ඉන්න බලවත් මිනිස්සෙට, ධනවත් කෙනෙක්ට, බලය තියෙන කෙනෙක්ට අපි පහර දෙනවා. මොකද වෙන්නේ? ඒ කෙනා බැන බැන විතරක් යන්නේ, අපිට පහර දෙනවා. අපේ නිවසට හානි කරනවා, අපේ පවුලට හානි කරනවා. මොකද හේතුව? ඒ කෙනා බලවත් කෙනෙක් වීම. ඒ වගේම තමයි අපි සාමාන්‍ය දුගී දුප්පත් මිනිස්සුන්ට උපකාරයක් කරනවා. එයා පින් දෙනවා. ඒ වගේම ගොඩාක් බලවත් කෙනෙක්ට අත්‍යවශ්‍ය අවස්ථාවකදී උපකාරයක් කරනවා. බලවත් කෙනෙක්ට, අපි හිතමුකෝ ඉහළම තනතුරක් අවබෝධන කෙනෙක්ට උපකාරයක් කරනවා. එයා ප්‍රතිඋපකාරය කරන්නේ අපිට ඉතාම බලවත් මට්ටමින්. සමහරවිට අපිට ලොකු ධනයක්, නිවසක්, රැකියාවක්, තනතුරක් ඒ වගේ ලැබෙන්නට පුළුවන්. ඒකට හේතුව තමයි ඒ කෙනා තුළ තිබිච්ච බලවත්කම. අර දුප්පත් කෙනාට එහෙම බලයක් නැහැ. ඒ නිසා එයා ශාප කරත්, එයා ප්‍රතිපහාරයක් දුන්නත්, එයා උපකාරයක් කරත් ඒක දුර්වලයි. ඒකෙන් කියන්නේ දුප්පත් අයට, දුර්වල අයට කරදර කරාට කමක් නැහැ කියන එක. ඒක තමයි සමාජ න්‍යාය. ඒක තමයි සමාජයේ වැඩ කරන ක්‍රමය. ඒ වගේ තමයි මේ කර්මය කියන එක වැඩ කරනත් ඉබඳු න්‍යායකට. ඉබඳු න්‍යායකට. මොකද ඒක බලවත් කෙනාට කරන්නා උපකාරයත්, බලවත් සත්වයාට කරන්නා උපකාරයත් දරුණු විපාක ගෙන දෙනවා. බලවත් විපාක ගෙන. මෙතන බලවත් භාවයේ තීරණය කරන්නේ ධනය, බලය ආදී අනුව නෙවෙයි. උසස් භාවයේ තීරණය කරන්නේ එහෙම නෙවෙයි. කර්ම න්‍යායයේ උසස් භාවයේ තීරණය කරන්නේ සීලාදී ಗುಣධර්ම කොතෙක් බලවත්ද කියන එකට. සීලාදී ಗುಣධර්ම, මෛත්‍රියාදී ಗುಣධර්ම වැඩි නම් ඒ පුද්ගලයා බලවත් කෙනෙක්. හොඳට මතක තියාගන්න. අපි සාමාන්‍යයෙන් කියන බලය කියන්නේ ಗುಣධර්ම වලට. බලය කියන්නේ ಗುಣධර්ම වලට. අපි බරිනකොට බරිනවා නම් එතන බලය නෙවෙයි තියෙන්නේ. බරිනකොට ඒ බරිනක ඉවසගෙන ඒක දරාගෙන ඉන්න පුළුවන් නම් තමයි එහා පැත්තට ලොකුම පීඩාව ආරම්භ වෙන්නේ. මේ මහත්මා ගාන්තුම එකපාරක් කරන්නේ. ඒ කියන්නේ අපිට පහර දෙනකොට අපි පහර නොදී ඉන්නකොට මනෝවිද්‍යාත්මක අනිප්පත්ත ලොකු පරදරයකටපත් වෙනවා. මොකද අපින් ප්‍රතිප්‍රහාරයක් එල්ල නොවනකොට. ඒ නිසා මතක තියාගන්න, ගුණය, ඉවසීම තමයි බලය. ඉවසීම ඇති කෙනා ලොකු බල සම්පන්නයි. අනිත් කෙනාගේ හිත් පවා බිඳින්නට අනිත් කෙනා පවා අසරණ කරන්නට පුළුවන් තමන්ගේ ගුණධර්ම ඉහළට 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 යනවා. තමන් ප්‍රතිප්‍රහාර දෙන්නේ නැහැ. තමන් මොනවද කරදර කරන්නේ නැහැ. තමන් ඉවසනවා. නින්දා අපහාස වෙන්නට පුළුවන්. ඒ වගේම කරදර වෙන්නට පුළුවන්. ඒ වගේ දේවල් අපි දරාගන්න අනිත් කෙනා මානසිකව ලොකු ප්‍රශ්නයකට බැඳෙනවා. ඒකේ මම අදහස් කරන්නේ මේකයි. ගුණය වැඩි වෙන්න අපේ సంతාන තුර ලොකු ශක්ති සම්පන්න භාවයක් ඇති වෙනවා. ඒ වගේ තමයි සීලාදී ගුණධර්ම, සමාධියාදී ගුණධර්ම, ප්‍රඥාදී ගුණධර්ම, ඒ වගේම අනුන්ට උපකාර කරන කරුණා මෛත්‍රියාදී ගුණධර්ම අධික කෙනා ලෝකයේ උසස් පුද්ගලයේ, බලවත් පුද්ගලයේ, ශ්‍රේෂ්ඨ පුද්ගලයේ. ඒ වගේ කෙනෙකුට කරන්නා වූ කරදරය බුදුරජාණන් වහන්සේගේ න්‍යාය තමයි දරුණු විපාක ගෙන දෙනවා. ඒ වගේ කෙනෙකුට කරන්නා උපකාරයත් බලවත් විපාක ගෙන දෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් දේශනා කරේ සංඝේ දින්නම් මහප්පලං. ඒතර මතක තියාගන්න මේ මහා සංඝරත්නය තාම ඉහළ ගුණයන්ගෙන් යුක්තයි. ඒ සාරිපුත්‍ර ආදී මහා රහතන් වහන්සේලා ඉදන් පැවතෙන මහා සංඝරත්නයේ ගුණය මොනවාද? ඒ ගුණ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න කියලා අපි අහලා තියෙන්නේ. මොනවාද මේ ගුණ? එකිනෙක පොඩ්ඩක් තේරුම් ගන්න. උජුපටි සුපටිපන්න කියලා කියන්නේ මේ මහා සංඝරත්නයේ ශ්‍රාවක පුත්‍රයෙක් භාවයට පැමිණි මහා සංඝරත්නයේ පින්වතුනි එකම ඉලක්කයක තමයි ගමන් කරන්නේ. මොකද්ද ඉලක්කය? යහපත් ඉලක්කයක්. නිර්වාණයට වැටෙන මතු උප්පත්තිය වලක්වන්නට, මේ දුකෙන් අත මිදෙන්නට නිවැරදි වූ නොවරදින ප්‍රතිපදාවකට පිළිපන් බැවින් මේ මහා සංඝරත්නය කියන සුපටිපන්නයි. යහපත් ප්‍රතිපදාවක්, නිවැරදි ප්‍රතිපදාවක්, නොවරදින ප්‍රතිපදාවකට පිළිපන් බැවින් මේ මහා සංඝරත්නය කියන සුපටිපන්නයි කියලා මනා ප්‍රතිපදාවට පිළිපන් සමූහයක්. ඒ සමූහය නිවැරදි ප්‍රතිපදාව. උදාහරණයකට අපි කියනවා සමහර කෙනෙක් ප්‍රතිපදාවලට වෙනවා අනුන්ට ඝාතනය කරන්න, අනුන්ට කරදර කරන්න, අනුන්ගේ දේ කඩා වඩාගෙන දිනුවන්න. ඒක යහපත් ප්‍රතිපදාවක් නෙවෙයි. ඒක සමාජයේ කිසිම කෙනෙක් අනුමත කරන ප්‍රතිපදාවක් නෙවෙයි. හැබැයි ස්වාමින්වහන්සේ කෙනෙක් ඒ සීලාදී ගුණධර්ම පූර්ණේ කරමින් යනවා නම් ඒ ප්‍රතිපදාවට ඥානවන්තයෙක් කිසිවිටකත් ගරහන්නේ නැහැ. සුපටිපන්නයි, උජුපටිපන්නයි. උජුපටිපන්නයි කියලා කියන්නේ ඒ මහා සංඝරත්නය කෙලින් වැටිච්ච පාරක ගමන් කරන. කෙලින් පාර කියලා කියන්නේ නිවන කරාම වැටිච්ච වක්‍ර නොවිච්ච පාර. ඒක ඍජු ප්‍රතිපදාව කියලා කියනවා. ඍජු ප්‍රතිපදාව කියලා කියන්නේ කෙලින්. එකක් තමයි අවංක ප්‍රතිපදාව. වරදක් වුණා නම් පිළිගරගෙන ඉදිරියට හදාගෙන යන ප්‍රතිපදාව. එහෙම නැත්නම් වරදක් කිසිවිටකත් නොවන පරිද්දෙන් කටයුතු කරන ප්‍රතිපදාව. මේකට අර්ථකථන දෙකක් තියෙනවා. ඍජු උජුපටිපන්නයි කියලා කියනවා. ඒ කියන්නේ අපි මහා සංඝරත්නය නිවැරදි ප්‍රතිපදාවට පිළිපැන තියෙනවා. ඒ ප්‍රතිපදාවෙන් ඩිවියේට් වෙන්නේ නැහැ, එළියට යන්නේ නැහැ. ඒ ප්‍රතිපදාවෙම ගමන් කරන නිසා උජුපටිපන්නයි, ඥායපටිපන්නයි. ඒ මහා සංඝරත්නයේ එකම ඉලක්කයයි තියෙන්නේ. මොකද්ද ඉලක්කය? නිර්වාණ ධාතුව. නිවනටම වැටිච්ච ප්‍රතිපදාවකට යන්න. නිර්වාණ ඉලක්ක කරගෙන යන. ඊට මෙහා තින ශක්‍ර සම්පත්, බ්‍රහ්ම සම්පත්, මාර සම්පත්, රජ සම්පත්, සිටු සම්පත්, ඒවා පතාගන්නේ මහානදම් පුරන්න. එකම ඉලක්කයක් උදාස. ඒක නිවැරදි ප්‍රතිපදාවක්. ඒ නිවැරදි ප්‍රතිපදාවෙන් එළියට යන්නේ නැතුව ඒ ප්‍රතිපදාවෙම දිගටම ගමන් කරනවා. ඒ වගේම එකම ඉලක්කයක්, උතුම් ඉලක්කයක් අරමුණු කරන් තියෙනවා. දැන් උදාහරණයකට අපි කිව්වොත් එහෙම දැනගත්තොත් එහෙම ස්වාමින් වහන්සේ නමක් සිල් ගුණ පූර්ණේ කරන්න ඊළඟ ආත්මවාදී දිව්‍ය සම්පatti විඳින්නට කියලා අපේ හිතරත් ඇති වෙනවා. මොකද්ද ස්වාමින් වහන්ස මේ කාම සම්පත්තිය බලාපොරොත්තු වෙන උභහන්සර ගුණතරම් පුරන්නේ නෑ. එතකොට මහා සංඝරත්නයේ ඉලක්කය තමයි දවසක අනුත්පාද නිරෝධයෙන් පිරිනිවීම. මේ උතුම් ලක්ෂණ, උතුම් ඉලක්කයක් තියාගෙන දැන් ප්‍රතිවෙත් පුරන්නේ. ඒ නිසාත් උන්වහන්සේලා විශිෂ්ටයි. ඥායපටිපන්න, සාමීචිපටිපන්න මේ කියන ගුණාංගවලින් යුක්ත නම් ඒ මහා සංඝරත්නය අපේ ගරු බුහුමන් ලැබීමට සුදුසු ප්‍රතිපදාවක ඉන්නේ. මතක තියාගන්න. දැන් නිවසට වැඩියොත් එහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් අපි සියලු වැඩ කටයුතු පසකලා වෙලා කතා කරනවානේ. ඇයි එහෙම කරන්න හේතුව? ඒකට කරන්න හේතුව අපි හැමෝම තුන ගෞරවයක් තියෙනවා. මේ ස්වාමින් වහන්සේලා නිවැරදි මාවතක ගමන් කරන්නේ. මේ ස්වාමින් වහන්සේලා මේ නිවැරදි මාවතෙන් එළියට යන්නේ නැහැ. මේ ස්වාමින් වහන්සේලාට එකම ඉලක්කයයි තියෙන්නේ. මොකද්ද? නිර්වාණ ධාතුව. එහෙම හිතනකොට අපි උන්වහන්සේලාව පිළිගැනීම සිද්ධ කරනවා. උන්වහන්සේලාට සත්කාරාදී සිද්ධ කරනවා. සාමීචි කර්මයේ සිද්ධ කරනවා. ආයකට සාමීචි පටිපන්නයි කියලා කියනවා. ඒ නිසා මේ මහා සංඝරත්නයේ ගුණ හතරක් නිවැරදිම යහපත්
නොවරදින පාරක තමයි ගමන් කරන්නේ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය. බුදුරජාණන් වහන්සේටයි පාර පෙන්නලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පාර පෙන්නපු නිසා ඒකෙන් කරුණු දෙකක් කියනවා. උන්වහන්සේ හරියට පාර අවබෝධ කරගෙන තිනවා විද්‍යාව. ඒ වගේම උන්වහන්සේ මහා කරුණාවෙන් මේ පාර දේශනා කරන ශ්‍රාවකයන් චරණය. ආයි නිසා උන්වහන්සේගේ විද්‍යාචරණ සම්පන්න භාවය නිසා මේ ශ්‍රාවක සංඝයා නිවැරදි මාර්ගයක පිළිපදිනවා. ඒකේ සම්මා සම්බුද්ධත්වයට නිරූපණය කරන අවබෝධ කරලා තිනවා නිවැරදි පාර. ඒ ශ්‍රාවකයෝ නිවැරදි පාර යන්නේ ශාස්ත්‍රවරයා නිවැරදි පාර අවබෝධ කරගෙන කරුණාවෙන් ඒක දේශනා කරපු නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ විද්‍යාචරණ සම්පන්න ගුණයයි ශ්‍රාවකයන්ගේ සුපටිපන්න ගුණයයි සමා එකිනෙකට සම්බන්ධ වෙනවා. හැබැයි මේ සුපටිපන්න වුණ පමණින් හරියන්නේ නැහැ. යහපත් මාර්ගයට පිළිපන්නත් ඒ මාර්ගයේ කෙලින් යන්නට ඕනේ. වක්‍ර එළියට යන්නේ නැතුව ඩීවියේට් වෙන්නේ නැතුව නිසා උජුපටිපන්න විය යුතුයි. ඒ වගේම මේ මාර්ගයේ කෙලවරම අපේක්ෂා කරන්නට ඕනේ. ඒකේ මැද ඇජෙන්ඩාස් තියෙන බෑ. අහවල් දේ ලැබෙන්න අහවල් දේ කරම්ම නෑ නෑ නෑ. එකම ඉලක්කය දවසක මේ දුකෙන් අත මිදීම සසරෙන් අත ඥායපටිපන්න ඉලක්කේ නිවැරදි. යන විදිහ නිවැරදි. යන පාර නිවැරදි. ආයෙ වගේම ඒ නිසා එවන් වූ පාරක ගමන් කරනකොට මේ මහා සංඝ රත්නේ හැම දිනාගෙම ගරු බුහුමන් ලැබීමට සුදුසුයි. සාමීචි කර්මයට සුදුසුයි. සාමීචි පටිපන්නයි. මේ තමයි මහා සංඝරත්නයේ ගුණ හතර. මේ ගුණයන්ගෙන් යුක්ත නිසා ඒ සංඝරත්නයේ තවත් අධික ගුණ තියෙනවා. නමුත් මේ ගුණයන්ගෙන් යුක්ත නිසා නිවැරදි පාරක ගමන් කරනවා. ඒ පාරෙත් එළියට යන්නතෝ ගමන් කරනවා. ඒ වගේම නිවැරදි ඉලක්කයක් ඇති කරගෙන ගමන් කරනවා. අවසානයේදී ඒ අනුන්දේ අනුන් තුළ ගෞරවයේ සම්ප්‍රයුක්තිය ඇති වෙන පාරක් ගමන් කරනකොට උසස් පාරක ගමන් කරනකොට ඒ මහා සංඝරත්නයේ ආහුණෙයයි. මොකද්ද? ඉතාම දුර බැහැර සිට නමුත් ගෙනෙන්නා වූ පිරිකර පිළිගන්වන්නට සුදුසුයි. යොදුන් සිය ගණන් දහස් ගණන් දුර සිට වුවද ගෙනෙන්නා වූ සක්‍ර සුයාම සන්තුෂිතාදී දිව්‍ය රාජයන් විසින් පවා ගෙනෙන්නා වූ සිව්පසේ පිළිගැනීමට සුදුසු වන බැවින් ආහුණෙයයි කියලා දක්වලා තියෙනවා. පාහුණෙය. පාහුණෙය කියලා කියන්නේ තමන් සමහර වෙලාවට තමන්ගේ දරුවෙක් හේම නිවසට එනකොට විශේෂ ආහාරයක් සකස් කරනවා. ඥාතියෙක් කෙනෙකුට විශේෂ ආහාරයක් අපි සකස් කරනවා. ඒකට හේතුව මොකද්ද? ඒ කෙනා ප්‍රිය කෙනෙක්, අපි කැමති කෙනෙක් අපේ නිවසට පැමිණෙනවා කාලෙකින්, කලාතුරකින්. ඒ කට්ටිය ප්‍රිය නිසාත්, එයා කලාතුරකින් පැමිණෙන නිසාත් අපි දානයක් සකස් කරලා පූජා කෑමක් සකස් කරලා පූජා කරනවා. විශේෂ කෑමක් අපි සකස් කරනවානේ. කවුරු අමුත්තෙක් කෙනෙකුට, කාලෙකින් කෙනෙක් කෙනෙකුටනේ. හැබැයි බැරි වෙලා හරි එහෙම සකස් කරලා තියෙනකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ වැඩියොත් මොකද හිතන්නේ? ඒ සකස් කරපු දානේ දෙන්න සුදුසුද නැද්ද? දෙන්න සුදුසුයි. වෙන කෙනෙක් වෙනුවෙන් උනත් සකස් කරපු දානය මේ මහා සංඝරත්නයේ නිවසට වැඩි මහා සංඝරත්නයට දෙන්නට සුදුසුයි. ඒකට කරුණු දෙකක් තියෙනවා. ඒකට කරුණු දෙකක් තියෙනවා. පළවෙනි කරුණ තමයි මේ මහා සංඝරත්නය ඔබට ප්‍රියයි. මහා සංඝරත්නය ඔබට ප්‍රියයි. මොකද දරුවෙක් එක්ක උනත්, ඥාතියෙක් එක්ක උනත් සමහරට හිත ඇවුල් ඇති වෙන්න පුළුවන්. චිත්ත පීඩා ඇති වෙන්නට පුළුවන්. එහෙම නෙවෙයි මහා සංඝ. දැන් කවදාත් අපිට නේද රහතන් වහන්සේ කෙනෙක් අතින් අපිට චිත්ත පීඩාවක් ඇති වෙන්නේ නැහැ. කෙලෙස් දුරු කරපු උතුමෙක් අතින් චිත්ත පීඩාවක් ඇති, හරියට ගුණධර්ම පුරන ස්වාමීන් වහන්සේ කෙනෙක් අතින් චිත්ත පීඩ නැහැ. ඒ නිසා මතක තියාගන්න, කෙලෙස් අඩු වෙන්න තමයි ප්‍රියභාවය වැඩි වෙන්නේ අපිට. කෙලෙස් අඩු වෙන්න ප්‍රියභාවය වැඩි. අපි කවුරු හරි ගොඩාක් කේන්ති ගන්නවා නම්, ගොඩාක් ලෝභයි නම් අපිට ප්‍රියභාවයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රියභාවයේ ඇතිවන්නේ කෙලෙස් අඩු වෙන. අපි විශ්වාසයේ ඇතිවන්නේ කෙලෙස් අඩු වෙන. එනිසා මහා සංඝ රත්නය කියලා කියන්නේ එක්ක කෙලෙස් නැසපු, එක්ක කෙලෙස් අඩු කරපු, එක්ක කෙලෙස් යටපත් කරපු පිරිසක්. ආ ඒ නිසා මේ මහා සංඝ රත්නය ඔබට ප්‍රියයි. ඒ වගේ මහා සංඝ රත්නේ දුර්ලභයි. අර ඥාතිවරයා කලාතුරකින් ඒ නිසා අපි කෑමක් සකස් කරනවා. මාස ගානකට සැරයක්, අවුරුදු ගානකට සැරයක් කරනකොට ගෑමක් සකස් කරනවා. මේ මහා සංඝ රත්නය ඔබට හම්බ වෙන්නේ මතක තියාගන්න බුද්ධෝත්පාද කාලයක පමණයි. සසරක් එක්ක බලනකොට මේ මහා සංඝ රත්නය ඔබට කලාතුරකින් මුණ ගැහෙන්නේ. ඒ නිසාත් සකස් කරපු ප්‍රණීතම දානයක් පිළිගන්නන්නට සුදුසුයි. ඒ නිසා තමයි පාහුණෙයයි කියලා කියන්නේ. තමන් අන් අය වෙනුවෙන් සකස් කරා වූ ප්‍රණීත දානයක් ඔවුන්ට දෙන්නට කලින් මහා සංඝරත්නයට දෙන්නට සුදුසුයි. මොකද ඔබගේ ප්‍රිය ඥාතියාට වඩා කෙලෙස් නැසන උතුමා ඔබට ප්‍රියයි. ඔහුගේ ගුණධර්ම ඉහළයි. ඒ වගේම ඒ සංඝරත්නය ඔබට දුර්ලභයි. කලාතුරකින් මුණ ගැහෙන. ඒ නිසා ඒ සකස් කරපු දානේ උනත් දෙන්නට සුදුසුයි. පාහුණෙයයි. ආහුණෙය කියන්නේ බොහෝ වැඩ කටයුතු පසක තියලා බොහෝ දුර ඉඳලා ඇවිල්ලා පිළිගන්නන්නට සුදුසුයි. පාහුණෙය කියලා කිව්වේ තමන් වෙන කෙනෙකු වෙනුවෙන් සකස් කරා වූ දාණය පිළිගන්නන්නට සුදුසුයි පාහුණෙයයි. දක්කිනෙයයි. දක්කිනෙයයි කියලා කියන අර කියපු ගුණාංගයන්ගෙන් යුක්ත නිසා ඒ මහා සංඝ රත්නයට කරන්නා වූ පූජාව මහත්ඵලයි මහානිසංසයි. ඒකේ සංඝේ දින්නම් මහත්ඵලං කියලා කිව්වේ. දක්කිනා කියන එකේ තේරුම තමයි පින්වතුනි තමන් පින්පව් අදහාගෙන පින ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් දෙනු ලබන දාණයට කියනවා දක්ෂිනාව කියලා. ඒ කියන්නේ මේ දාණයෙන් නිවන් දකින්වා, මේ දාණයෙන් සුගතියට යම්වා, මේ දාණයෙන් පරලෝකයේ ගිය ඥාතීන් සැපවත් වෙත්වා, ඒ වගේ දානයක් දෙනවා නම් ඒකට කියනවා දක්ෂිනා කියලා. දක්ෂිනා අන් අය වෙනුවෙන් කරන්නා වූ, තමන් වෙනුවෙන් හෝ අන් අය වෙනුවෙන් කරන්නා වූ පරිත්‍යාගය. පින් බල බලාපොරොත්තුෙන් කරන්නා වූ පරිත්‍යාගය. ඒ පරිත්‍යාගය සාර්ථක කරගන්නට මහා සංඝ රත්නේ සුදුසුයි. හැකි මහා සංඝයට පුළුවන්. මහා සංඝය තරම් ගුණාතරයක සම්පත්තිය යුක්තයි. ඒ නිසා තමයි මම කිව්වේ අර බල්ලෙක්ට ගැහුවොත් බුදුවරයෙක්ට ගැහුවොත් දෙන්න කර්ම දෙක සමාන වුණාට ප්‍රතිඵලය විසමයි. අපි බල්ලෙක්ට ගලකින් ගහනවා, බුදුවරයෙක්ටම ඒ ගලෙන් ඒ හිතෙම ගහනවා. කර්ම දෙකක් නිරැස් වෙන්නේ. අරකින් සසරක්ම ඉවර වෙනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ තුළ තියෙන ගුණ සම්පත්තිය. එනිසා මතක තියාගන්න මේ මහා සංඝ රත්නේ සුපටිපන්න, උජුපටිපන්න, ඤායපටිපන්න, සාමීචිපටිපන්න ආදී ගුණයන්ගෙන් යුක්ත නිසා උන්වහන්සේලාට දෙන්නා වූ දාණය මහත්ඵලයි මහානිසංසයි. ඒ නිසා මහා සංඝ රත්නේ දක්කිනෙයයි බලාපොරොත්තු සඵල කරනවා. බලාපොරොත්තුවක් තේරවා නම් අරක ලොකු කැපකිරීමක්. දුර සිට පිරිකර අරන්ගෙනවා කියන එක ලොකු කැපකිරීමක්. තමන්ගේ දරුවන් වෙනුවෙන්, තමන් වෙනුවෙන් තියෙන කාලය මිඩංගු කරගෙන මහා සංඝරත්නය වෙනුවෙන් දුර සිට අරගෙන එනවා දානේ. ඒ වගේම වෙන කෙනෙක් වෙනුවෙන් සකස් කරලා තිබ්බ දානේ, ඥාතියෙක් වෙනුවෙන්, ආගන්තුකෙක් වෙනුවෙන් සකස් කරලා තිබ්බ දානේ මේ මහා සංඝරත්නයේ පිළිගන්න සුදුසුයි. ඒතර බුදුරජාණන් දේශනා කරා එහෙම පිළිගන්නුවාට මතක තියාගන්න උන්වහන්සේලා කරන්නා වූ දානය මහත්ඵල කරන පිරිසක්. ඒ නිසා එහෙම දුන්නට කමක් නැහැ. ආහුණෙයයි පාහුණෙයයි වෙන්නට ආහුණෙය පාහුණෙය භාවය සාධාරණීකරණය වෙන්නේ මොකෙන්ද? දක්කිනෙය ගුණෙන්. අරසා විසර කැපකිරීමක් කරත් පාඩුවක් නැහැ. මේ මහා සංඝ රත්නය ඔබ කරන්නා වූ මේ පූජාව මහත්ඵල කිරීමට සමර්ථයි. දක්කිනෙයයි අංජලි කරණීයයි. මේසා ගුණාතිරේක සම්පත්තියක යුක්ත නිසා මේ මහා සංඝ රත්නය දොහොත් මුදුනේ තබා වන්දනාමාන කිරීමට සුදුසුයි. යමෙක් එසේ දොහොත් මුදුනේ තබා වන්දනාමාන කරයි නම් ඒ පුද්ගලයාට ආයු වර්ණ සැප බල ප්‍රඥා කෙලවර නිර්වාණ ධාතුව පවා අධිගමනය කරවීමට තරම් ගුණ සම්පත්තිය යුක්ත නිසා මේ මහා සංඝ රත්නය අංජලි කරණීයයි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස, ලෝකයාට තින උත්තම පින් කෙත මේ මහා සංඝ රත්නයයි. ගුණයන් හතින් බැලුවොත් පින්වතුනි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු භික්ෂූන් වහන්සේලාට සහ සියලු මහා සංඝ රත්නයට වඩා උසස් ගුණේ යුක්තයි. එය සමාන කරන්නට බෑ. සතපුඤ්ඤ ලක්ෂණානි යුක්ත වෙච්ච භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ මහත්මය මෙතකයි කියලා ප්‍රමාණ කරන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංඝයාට වඩා ගුණේ ඉහළයි. ඒක ගැන වාදයක් නෑ අපේ ධර්මයේ. හැබැයි බුදුරජාණන් වහන්සේ හැමදාම අපිට හම්බ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හැම තැනම වැඩ සිටින්නේ නැහැ. උන්වහන්සේ හම්බ වෙන්නේ ඉතාම පුණ්‍යවන්ත පිරිසක්. උන්වහන්සේ මුණ ගැහුණා, උන්වහන්සේගෙන් ප්‍රයෝජන ලැබුවා, අවසානයි. අපි මහා සංඝ රත්නය එහෙම නෙවෙයි, අපිට බොහෝ තැන්වල දැක ගන්නට පුළුවන්. ඒ නිසා මහා සංඝ රත්නය අරමුණු කරගෙන මහා සංඝ රත්නය අරභයා අපිට ලොකු පින්කම් සිද්ධ කරන්නට පුළුවන්. ඒ නිසා මහා සංඝයා තමයි උතුම් වූ පුණ්‍ය ක්ෂේත්‍රය. මතක තියාගන්න මහා සංඝ රත්නය තමයි උතුම් වූ පින්කෙත. බුදුරජාණන් වහන්සේ ඊට වඩා මහත්ඵල කරනවා දාණය. එහෙම වුණාට සජීවීව ඒ දාණය දෙන්නට ලැබෙන ඉඩ ලැබෙන්නේ මහා සංඝ රත්නය තුළින්. ඒ නිසා අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කියලා දක්වලා තියෙනවා. ඉතින් අපේ පින්වත් හැමදෙනාම කල්පනා කරන්නට ඕනේ අද දවසේ මේ පින්කම සිද්ධ කරේ අපේ කිරිබද්දුර තිලෝකානන්ද ස්වාමීන් වහන්සේ ආරමුණු කරගෙන මහා සංඝ රත්නයේ විශේෂයි තමයි මේ දාණය සිද්ධ කරේ. ආහාරමේ දාණය, පරිස්කාරමේ දාණය සිද්ධ කරේ මාත් පෞද්ගලිකවම පිළිකර පූජ කරා. ඒ සියල්ලම අපි සිද්ධ කරේ මහා සංඝ රත්නයේ විශේෂයි. ඔය කියන සියලු ගුණාංගයන්ගෙන් යුක්ත මහා සංඝ රත්නයටයි මේ දාණය අපි පූජ කරන්නේ. ඒ නිසා මේ දාන ඒකාන්තයෙන් මහත්ඵලයි. කර්ම කර්මඵල විශ්වාසයෙන් යුක්තව සිද්ධ කළේ. ධාර්මික උපයාස අපයාගත් දේවල් පූජා කරේ. ඒ නිසා මේ දාණය මහත්ඵලයි. මේකෙන් ජනිත වන කුසලය අනුමෝදන් වෙන කෙනා අපේ පින්වත් ස්වාමින් වහන්සේ යම් මේකින් පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙන සිටිනවා නම් මේ පින් අනුමෝදන් වීමෙන් උන්වහන්සේගේ භව ගමන ඒකාන්තයෙන් සුවපත් වෙනවා කියන එක මතක තියාගන්නට ඕනේ. ඒ වගේම සිහි කරන්නට ඕනේ අපේ කිරිබදුගල තිලෝකානන්ද ස්වාමින් වහන්සේ ඒ වැඩවාසය කරන සමයේදී නිතරම කල්පනා කරේ මේ මහා සංඝරත්නයේ ගුණ මහත්වේ වෙනුවෙන් මහා සංඝරත්නයට උපකාර කිරීමටයි. උන්වහන්සේ මෙහි වැඩ ඉන්න කාලෙදී තමන්ගේ විවේකයේ ගැන තමන්ගේ පහසෝ ගැන නොතකා ඒ ඉදිකිරීම කටයුතු වලට සහභාගී වුණා. ඒ දිද්දෙනි ආරණ සේනාසන ආදී වැඩ ඉන්න කොටත් එහෙමයි. ඒ නිසා මතක තියාගන්න උන්වහන්සේ කාලයක් මුළුල්ලෙහි මහා සංඝ රත්නේ සුඛ විහරණේ සඳහා මේ මහන්සි වුණා නම් අද මේ පින්වතුන් මහා සංඝ රත්නේ උදෙසා යම් දානයක් සිද්ධ කරා නම් එබඳුම එකක් තමයි උන්වහන්සේ සිද්ධ කළා තියෙන්නේ. උන්වහන්සේ තමන්ගේ කය, කාලය, පහසුව සියල්ල කැප කරේ මහා සංඝරත්නයේ සුඛ විහරණය පිණිස. ඒ නිසා උන්වහන්සේ අප්‍රමාණ කුසල් කරගත්ත කෙනෙක් මතක තියාගන්න ඕන. අප්‍රමාණ කුසල් කරගෙන තියෙනවා. සංසාර ගමනේ පිංගතුනි අපි ඕනෝන් හමු වෙනවා එක එක ජීවිතවලදී. හරියට අම්බලම දුර ගමනක් යනකොට අම්බලකමක මිනිස්සු ටිකක් රාත්‍රියක් ගත කරන්නා වගේ තමයි මේ ජීවිතයේ එක අවුරුදු 70ක් 80ක් 90ක් අපි එකට වාසය කිරීම. ඊට පස්සේ අපි හැමෝම වෙන් වෙලා යනවා. ඊළඟට අපේ ඊළඟ ජීවිතේ කවුද හම්බ වෙන්නේ කියන එක ගැන නියමයක් නැහැ. කවුරු කවුරු හම්බ වෙයිද, කවුරු කවුරු ගා උපදීද, මොන මොන භවවලට යයිද? මේ සසර ගමන කියලා කියන්නේ පින්වතුනි තනි තනිව ගමන් කරන්නා වූ ගමනක්. ජීවත් වෙලා ඉන්නකොට පවුලත් එකට ජීවත් වෙනවා. ඒක හරිය යුතුයකම් ටික ඉෂ්ට කරන්නට ඕනේ. නමුත් මරණින් මත්තේහි මේ පිරිස Taman එක යන්නේ නැහැ. මේ එන්නේ Tamanගේ තමන් රැස් කරා වූ පිම්පවු ටික පමණයි කියන එක මතක තියාගන්න. ඉතින් ඒ නිසා ඒ අපේ ස්වාමින් වහන්සේ අප්‍රමාණ කුසල සම්භාරයක් රැස් කරන්නට යෙදුනා. තමන් මේ ශාසනයේ අවුරුදු 17ක් විතර කාලයක් 16ක් 17ක් විතර කාලයක් ගුණධර්ම පූර්ණේ කරා, සිල් ගුණ ආරක්ෂා කරා, මහා සංඝයාට උපකාර සිද්ධ කළා, ධර්මයේ ඉගෙන ගත්තා, අන් අයට ධර්මයේ කියලා දුන්නා, ධර්ම දේශනා කරා, භණ භවනා කටයුතු සිද්ධ කළා. ඉතින් අවාසනාවන්ත ලෙස අපවත් වීම සිද්ධ වුණත් උන්වහන්සේ සියලු කටයුතු ඒ කාලය තුළදී එක සිද්ධ කරා. අපි උනත් ඕන කෙනෙක් එහෙමනේ. අපි සමහරවිට එක දවසක් අට සිල් සමාදන් වෙලා සිල් පවාරණය කරනවානේ. සිල් පවාරණය කරාම ඒ සීලය ලොකුවට බලපානවා සසරට. මතක තියාගන්න. තුම්බෑ ජටිලයන් මාස 3ක් දස සීලය රැක්කා වූ සීලය උපකාර වුණා අපේ බුද්ධ ශාසනයේදී රහත් වෙන්න තුම්බෑ ජටිලයන්ට. ඒ නිසා මතක තියාගන්න කවුරු හරි කෙනෙක් අවුරුදු 15ක් 16ක් තරම් උපසම්පදා සීලයක් මිනියානුකූලව ආරක්ෂා කරනවා කියලා කියන්නේ ඒක මහත්ඵල ගෙන දෙන්නා වූ කුසලයක්. ඒ වගේම ඒ කාලය තුළදී උන්වහන්සේ සංඝයාගේ කැපකිරීම වෙනුවෙන්ම තමයි කටයුතු කරන්නට යෙදුනේ. ඒ නිසාත් උන්වහන්සේ මහා පුණ්‍ය සම්භාරයක් තමන්ගේ ජීවිත රැස් කරා. උන්වහන්සේ විසින් ඉදි කරා වූ ඒ සංඝවාසී අදත් ස්වාමින් වහන්සේලා ඊට සුවසේ වැඩවාසය කරමින් බණ භාවනා කටයුතු කරමින් සීලාදී ගුණධර්ම පූර්ණය කරනවා. ඉතින් මේ පින්වත් හැමදෙනාම කල්පනා කරන්නට ඕනේ අපේ ස්වාමින් වහන්සේ ඉතාම උසස් ලෙස මේ තමන්ගේ ලැබුණා වූ මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජන අරගත්තා. ඉතින් එහෙනම් උන්වහන්සේ අපි විසින් සිද්ධ කළා වූ මේ දානමය පුණ්‍ය කර්මයත් උන්වහන්සේ සිද්ධ කළා වූ ඒ දාන සියලු කුසල කර්මයන් තානුභාවේනොත් කල්යාණ මිත්‍රයන් වශයෙන් ස්වාමින් වහන්සේලාට අද විශේෂ අෂ්ට පරිස්කාරයක් මහා සංඝ රත්නයේ වෙත සංඝ සතු කොට පූජා කරන්නට යෙදුනා. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ සියලු සීලාදී ගුණ ධර්මත් දානාදී ගුණ ධර්මත් ඒ ස්වාමින් වහන්සේ ඉන්නා වූ තැනකින් සාදු සාදු කියා අනුමෝදම් වෙත්වා. අනුමෝදම් වීමෙන් යම් හේකින් දුකට කරදරයකට පත් වී තිබේ නම් ඉක්මනින්ම අත මිදෙත්වා. සැපයට පත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනයේ වෙත්වා. සසර වසනා තුරාවට අකල් මරණයකට කිසිවිටක භාජනේ නොවිත්වා සසර වසනා තුරාවට කල්යාණ මිත්‍ර ආශ්‍රේ නිති ලැබේවා, ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ලැබේවා, ජාති ස්මරණ ඥානේ ලැබේවා, ප්‍රතිરૂප දේශ වාසයේ උපදින්වා උපදිත්වා, ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රේ නිති ලැබේවා, සම්මා දිට්ඨියම පිහිටාවා, ඒ තුලින් ගුණ ධර්ම පූර්ණයේ කරගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ඇසුර ලැබමින් උන්වහන්සේලා පිහිටා දාරක කරගෙන ඉක්මනින්ම මේ ඝෝර කටුක භයංකාර සසරෙන් එතෙරව නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ පින්කම සිද්ධ කරන්නට එදුණු අපේ ස්වාමින් වහන්සේගේ මෞතුමිය පියතුමා වැඩිමහල් සහෝදරයා බාල සහෝදරයා ඇතුළු ඒ සහසම්බන්ධ වුණු දායකකාරක ආදීන් හැම දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් දෙමව්පියෝ දෙදෙනා කල්පනා කරගන්නට ඕනේ තමන්ගේ දරුවෙක් ශාසනයේ ගුණධර්ම පූර්ණේ කරලා නික්මෙන්නට යෙදුන බව ඇත්ත. නමුත් ඒ ස්වාමින් වහන්සේ විසින් හැමතිස්සෙම කතා කරේ යහපත් ගුණධර්ම ගැන. තෙමව්පියන් උනන්දු කරේ පින්කම් සිද්ධ කරන්නට හැමතිස්සෙම කෙලෙස් අඩු වෙන පැත්තට තමයි අපේ අවවාද උපදේශ ලබා දුන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ අපිට අපේ ජීවිතයේදී ඉතාම උසස් ලෙස ගුණධර්ම පූර්ණේ කරන දරුවෙක් අපේ ජීවිතයට ලැබුණා කියන එක සිහිපත් කරමින් උන්වහන්සේ ගමන් කරා වූ මේ බුද්ධ ශාසනය පිහිට ආධාර කරගෙන තව තවත් උතුම් ලෙස ගුණධර්ම පූර්ණේ කරන්නට මේ දෙමව්පිය දෙදෙනා අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඉතින් ඒ අම්මට සහ තාත්තාට ඉතින් ඉතාම හොඳින් ගුණධර්ම පූර්ණේ කරමින් තමන්ගේ ජීවිතයේ සදා සමය ගත කරන්නට සියලු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. රත්නත්‍රයේ ආශිර්වාදේ ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ රැකවරණය ලැබේවා. ඒ දෙපළට මෙලව දිනුව පරලව සුගතිය කෙලවර නිවනම සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා විශේෂයෙන්ම ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම මේ වැඩිමහල් සහෝදරය අපිත් එක්ක බොහෝ කාලයක් බුරුමිරාසෙත් වාසය කරන්නට යෙදුනා. ඒ වගේම බාල සහෝදරයාටත් අපි දෙදෙනාටම ආශිර්වාද කරනවා. තමන්ගේ ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කින සියලු රැකී ආරක්ෂා කටයුතු ලෞකික වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන මෙලව දිනුව පරලව සුගතිය කෙලවර නිවනම සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා විශේෂයෙන්ම ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම මේ කටයුතු සංවිධානය කරන්නට යෙදුණු අපේ ලාල් මහත්මයා ඉන්දික මහත්මයා ඇතුළු ඒ සහසම්බන්ධ වුණු දායකකාරක ආදීන්ටත් ඒ ගමන් පහසුකම් ලබා දුන්න අය හැම දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. ඉතින් පින්වත් හැම දෙනාටමත් මේ කල්යාණ මිත්‍ර ගුණය සිහිපත් කරමින් ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීමට මේ සිද්ධ කරන්ට යෙදුණු සියලුම කුසලයන්ගේ අනුභවයෙන් සසර වසනාතුරාවට ඔබ සියලු දෙනාට කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබී නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවා කියලා විශේෂයෙන්ම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අවසාන වශයෙන් අපේ සහසම්බන්ධ වුණු හැම සියලු දෙනාගේම ජීවිතවලට සිතක් වේවා, යහපතක් වේවා, ශාන්තියක් වේවා. එළන හුස්ම රැල්ලක් ගානේ, ගිවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ඒ වගේම උපපීඩක උපඝාතක කර්ම විපාකයන් යටපත් වේවා. උපස්තම්භක කර්මයන් නැවත නැවත මතුවේවා. ලෞකික දෙවුණියන් පමණක් සෑහීමටපත් නොවි ආධ්‍යාත්මයේ දෙසට තව තවත් හිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දිනුනු වෙත්වා. උපනුපන්නාත්ම භාවයන්හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණඥානේ සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇත උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසේ පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මේ සියලු කුසලයෝ එකලෙස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගමු. එසේ ප්‍රාර්ථනා. ඒ වගේම මේ සියලු පින්කම් ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුන්ට අදුග්‍රහිත වූද දිව්‍යරාජ මණ්ඩලයේ අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම පින්වත් හැමදෙනාගේම නමින් මිය පරලව ගිය අවශේෂ ඥාති වර්ගයාද මේ පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුක අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනය වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. එසේ ප්‍රාර්ථනා පිහිටුවාගෙන හැම දෙනාම එකතු වෙලා ගාථා කියලා පින් දෙමු. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු තං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුඤ්ජතු හොඳයි මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරන දන ගහන වන්දනා කරගන්න
සම්භීතියෝ විවඤ්ඤන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතෝ